අද අපි පෝතලිය සූත්‍රය කරන්නේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා පෝතලිය කියන ගෘහපතියා තථාගතයන් වහන්සේ ඉන්න තැනට වැඩියාම තථාගතයන් වහන්සේ අවසුවා මේ ආසන තියෙනවා කැමති නම් වාඩි වෙන්න කියලා. එතකොට පෝතලිය ගෘහපතියට තරහා ගියා. තරහා ගිහිල්ලා පෝතලිය ගෘහපතිය වාඩි වෙන්න නැතුව හිටියා. තථාගතයන් වහන්සේ දෙවෙනි පාටත් තුන්වෙනි පාටත් ඉවුවට පස්සේ ඒ පෝතලිය ගෘහපතියා කිව්වා එයා මේ සීළු කර්මාන්තයෝ අතහැරියායි කියලා, වෝහාරයෝ අතහැරියා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ පෙන්වුවා මේ ඔය ඒ කර්මාන්තයෝ අතහැරපු විදිහ ආර්ය විනී තව විදිහක්, එයා කියන එක තව විදිහක් කියලා තථාගතයන් වහන්සේ ඒ ධර්මයේ දීර්ඝ වශයෙන් විස්තර කළා. එතකොට ඕගොල්ලන්ට මතක ඇති අර උදාහරණ හතක් පෙන්නවා. පළවෙනි එක තමයි අර මස්කට දානවා කියන එක. මස්කට ඌරලා බල්ලට දැම්මහම බල්ලා ඒක මේ මොකක්වත් හිතන්නේ නැතුව එක පාරටම ගිහිල්ලා ඒ මස්කට ගත්තා. අරගෙන ඉතින් ඒක අපලා දුකට පත් වුණා කියන එක. ඊළඟට අපි දන්නවා අර අදත්තා දානියට, ඒක තමයි පළවෙනි පාර පානාති පාතේ දී උදාහරණ දෙවෙනි එක. අදත්තා දානියට ගිහුවා මස් කෑල්ලක් අරගෙන උකුසේ පියාඹනවා. එයා උඩට නගිනකොටම අනිත් උකුස එයාට කොටනවා මේ මස් කෑල්ල කියන එක. මෙව දාගන්න අදත්තා දානියට දී උදාහරණ. තුන්වෙනියට මතක ඇති අර පන්දමක් ග්‍රාස් ටෝච් එකක් පත්තු කරගෙන යනවා. චතුරාර්ය සත්‍යයට විරුද්ධ අර පත්තු කරගෙන යනවා. අර මගේ මගේ කියාගෙන. එතකොට අපි ඉගෙන ගත්ත අතීතයේ පිච්චෙන දැනුත් පිච්චෙන අතහැරි නැත්තම් ඒ අනාගතයේ පිච්චෙනවා කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඊළඟට ආපහු හතරෙනි කාණ්ඩ ගිනි අඟුරු වලේ කතාව. සැප කැමති මිනිස්සෙක් කිනෝ එයා වැදගෙන යනවා දෙන්නෙක් අඟුරු වලට එයා වැදලා දානවා. එතකොට ඊළඟට පෙන්නවා පස්වෙනි එකට ගිද්දි ලෝභයට දුන්න උදාහරණයක් අර සිහින බවනවා කියලා. හයවෙනි කාරණේට උදාහරණයක් දුන්න නිදා භවසේ අර කන කරග්ගුවක් එහෙම කනේ දාගෙන යන අවස්ථාව ගැන. හත්වෙනි කාරණේට පෙන්නවා අර පළතුරු ගෙඩියක් තියලා මේ කර්කෝණ කතාව. ගහට නැගලා හරි ජීවත් වෙන්න හැදුව පළතුරු කාලා එහෙම ජීවත් වෙන්න බෑ, හතේ හතම වදිනවා කියලා අපි කිව්වා. එතකොට මේ කාරණා ටික අපි බලන්න. අපි ඒ උදාහරණ උඩ තමයි අපි භාවනාව කරන්නේ. එතකොට මේක බලන්න අපි මේ පොතලි සූත්‍ර ඩයග්‍රෑම් වලට යමු. අපි මුලින්ම අකනින් ඩිපාර්ට්මන්ට් ලෝක රහතන් වහන්සේට උතන් තාලේ කළ කරන මේ ඩයග්‍රෑම් සබ් නවා ගන්න. අපි දෙවෙනි ස්ලයිඩ් එක ගියොත් මේක පෙන්වන්නේ මේ ක්‍රෝධ උපායාසය කියන එක පටන් ගන්න හත්වෙනි කාරණාව. අලුතුරු ගෙඩි කතාවෙන් පටන් ගන්න. හත්වෙනි රවුමේ හයවෙනි ස්ටෙප් එකේදී ඒ අපි දන්නවා දික්ටි අනුසය කියන එක ඇති වෙනවා. ඇති වෙලා අපි සසඳා බලලා අර පෙර සුඛෙම පතනවා. ඒක මොනින් කියලා අපි කියන අවස්ථාව. ඉතින් මේක මේ අවස්ථාව හොඳට තේරුම් ගන්න නම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකේ හොඳ ලස්සනට අපිට පේනවා. ඒ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මෙතන මේ සර සංකප්පේ කියන එක තියෙනවා. මේ ජරා ජාති ජරා මෙතන වේදනා මෙතන සර සංකප්ප කියන ඒරියා එක තියෙනවා. ඉතින් අපි ඔය ඒරියා C කියලා ඒ පුරාවේද සූත්‍රයෙන් සකස් කරලා සාකච්ඡා කරන්න තියෙනවා. ඒකයි මේ ඒරියා 4 කියන එකයි සසඳන බලන. ඒරියා 4 කියන්නේ ඒරියා 3 වල ෂැඩෝ ඒරියා එක. එතකොට ඉතින් මෙතන මේ දික්ටි අනුසය කියන එක මෙතන තියෙනවා. ඒක 6 වෙනි රවුමේදී සිද්ධ වෙන දෙයක්. දැන් අපිට පේනවා මේ දෙක සසඳලා බලලා ඉවරලා අපි පෙර සුඛේ මොණී කියලා අපි පවසනවා. එතකොට ඒ පෙරසුඛයේ වුණී කියලා කිව්වට ඒක යාට හම්බ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ මේ පැත්තෙන් ඉන්නා වූ සුඛය ගැන අපි මේ කතා කරන්නේ. ඒ වෙන අපිට පේනවා අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මෙතන එයාගේ සුඛයක් නෙමෙයි දැන් තියෙන්නේ දුක්ඛයක්. දැන් මං කිව්වේ මගේ ආතල් අවුරුදු 100ක් ගිහිල්ලා ආහාර ගන්නකොට එයාට ඒ ආහාර ඒ රසට හම්බ වෙන්නේ නැහැ ඉස්සෙල්ලවත්. එතකොට හැබැයි එයා ඉල්ලන්නේ යා පොඩි කාලේ කාපු රසට තිබිච්ච ආහාර වේල මට තාමත් දෙන්නේ කියන එක තමයි එයා ඉල්ලන්නේ. එයාගේ ටේස් බඩ්ස් ගිහිල්ලා ඉවරයි. එවනම් එයාගේ වේදනාවන් කියන ඒවා විපරිණාමයට පත් වෙලා මේ පැත්තෙන් ඇති වෙනවා. ඒ දුක් වේදනාවන් තමයි පරාමාසයට ඇතුළු වෙන්නේ. එතකොට ඒකේ සංස්කාරයන් කියනියෝ දුක්ඛ සංස්කාරයන් මේ පැත්තෙන් පරාමාසයට යන්නේ. ඉතින් යා යන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන එකට. ඉතින් ඕක තමයි අර වයසට යන මිනිස්සෙකගේ කතාවෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඒ තරුණ කාලේ ඔයගොල්ලෝ වැඩට යනකොට ඔයගොල්ලන්ට ඒ ආහාරවල රසය කියන එක කෑම කනකොටත් තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට වැඩට යන්න පුළුවන් කමකුත් තියෙනවා. අය හත්තිය තියෙනවා. වැඩට ගියාම මිනිස්සු කිව්වහම මුට්ට කර ගන්න උනත් අවිසත්තිය තියෙනවා. දවල්ට බත් එක ලියාගෙන කනකොට රසවත් තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් අවසට කෝච්චියේ හිර වෙන්නත් පුළුවන්. වයසට ගියාට පස්සේ මොකද්ද තියෙන්නේ? කෝච්චියේ හිර වෙන්නත් බෑ. අර කීන වැඩ කරන්නත් බෑ. අයි ශක්තියක් නෑ. ඒ වගේ තමයි බත් එක ලියාගෙන කනකොට කියනවා හරියට පිදුරු කනවා වගේ කියලා. අර ටේස්ට් බඩ්ස් ගිහිල්ලා කිසිම රසයකුත් නෑ. ඉතින් ඒ පාර මෙයා කල්පනා කරනවා මේ බත් එක කන ගමන් එහෙනම් මොන ගෙහෙම්මලටද මම වැරට එන්නේ කියලා. ඉතින් හැබැයි ඉතින් යත් අතහරින්නේ නෑ තමන්ගේ මුණ පුරාට සෙල්ලම් බඩුවක් හරි අරන් දෙනවා කියලා හරි මොන හරි ඔක අල්ල ගැනීම කියන එක තියෙනවා. එතකොට අපිට පේනවා එයා බත් එක කනකොට වේදනාව විපරිණාමයයි. ඒ විපරිණාම වේදනාව දුක් වේදනාවන් තමයි පරමාසයට ඇදෙන්නේ. එයා දැන් කරන්නා වූ සංස්කාර රැකියාව වගේවා දුකයි. ඒ සංස්කාර දුක්ඛතාවේ මෙහි ඉන්නේ. මේ යන්නේ දුක්ඛ දුක්ඛතාවයේ කියන එකටයි ඒ ඇවිල්ලා. ඉතින් ඒක තමයි හතේ හත වදිනවා කියලා කියන්නේ. එතකොට ඉතින් අපි මේ දුක්ඛ දුක්ඛතාවයට පත් වෙනා තියෙනවා. ඉතින් අපිට පේනවා මෙතන මේ ඔය වේදනාව කියන එක දික්ටි අනුසය පාර අපි ඉස්සර ටිකකට ඉස්සෙල්ල බැලුවේ ඒ දික්ටි අනුසය පාර. ඉතින් මේ වේදනාව දක්වා අපි යමක් ඇවිල්ලා අපි වේදනාව වගේ අපි දුවනවා කියන එක තියෙනවා. එතකොට සංස්කාර මගින් තමයි මේ වේදනාව උපද්දවන්නේ. ඒ වේදනාව මගින් අපි ඉදිවීම කියන එක තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා අර මතකද මිනිස්සු දෙන්නේ කිරියන්නේ ওই කතාවේදී එක්කෙනෙක් එයා ගහට නැංග පළතුරු ඕනේ කියලා. ඉතින් ওই දික්ටි අනුසය තමයි ඔය පළතුරු හොඳයි කියලා කතාවක් එහෙම කියන්නේ. එයා තමයි පළවෙනි මිනිස්සයා. ඉතින් ওই දෙවෙනි මිනිස්සයාව මරණය එක්කෙනා තමයි මේ පාර දිගේ අපි කිව්වා ව්‍යාධිය තමයි මෙහෙම තියෙන්නේ කියලා. ඒක තමයි මේ පාරේ ඒක කියන එක පෙන්නන්නේ. ඉතින් මෙතන පෙන්නන්නේ මේකෙන් පස්සේ මොකක්ද අපිට සිද්ධ වෙන්නේ? ක්‍රෝධු දැඩි වෙහස සමග අපි ජීවත් වෙනවා. ක්‍රෝධු පායාසෙන් හතේ හත වැඩිලා ඉන්නවා. එතකොට එහෙනම් හත්වෙනි රෞමී හත්වෙනි ස්ටෙප් එකෙන් පස්සේ ප්‍රතිඵලය වෙන්නේ ක්‍රෝධු දැඩි වෙහස. ඉතින් දැන් මෙතන ප්‍රශ්නයක් එනවා ඇයි අපි මේ හත්වෙනි කාරණාවෙන් පටන් ගන්නෙ? දැන් මේ පළතුරු ගෙඩිය කතාවේ ඒකෙන් හත්වෙනි රෞමිකම් පටන් ගන්න මොකක්ද කියන එක. ඉතින් ඔබ අපි තේරුම් ගන්න ඕනේ ඔය අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පරිසහගෙන අභ්‍යන්තරේ සමාහිතවවත් තිනවා කියන වික්ෂේපේ පහ කිරීම තමයි අදෝසය කියලා කියන්නේ. අපි ඒක ඉගෙන ගන්න තියෙනවා නේද? එතකොට ඔය නිත්‍යභාවය අපි එහෙම සමාහිත බවක් තියෙනවා. පළතුරු ගෙඩියක් කාලා හරි ඉන්න පුළුවන්. එහෙම නිත්‍ය කතාවක් තියෙනවා. ඔය නිත්‍යභාවය අටවෙනි රෞමෙදී අපිට ඇති වෙනවා. ඒ කියන්නේ දික්ටි ආශ්‍රය සම්බ තමයි ඒක සිද්ධ වෙන්නේ. දික්ටි ආශ්‍රය කියලා කියන්නේ නිත්‍යයි කියලා ගත්ත එකේ පසු සංඥාව. එතකොට මේකේ බලපෑම කියන එක ඔය 6 වෙනි රවුම, 5 වෙනි රවුම කියන එකට එනවා. එතකොට අපි මේක ඇඩ්වාන්ස් කියලා කියන්නේ ඒකයි. ඉතින් අපි නිත්‍යභාවය ඇති වෙලා නිත්‍යභාවය නිසා අපි අර සිහින මවන ස්වභාවය මේ නින්දා රෝසයට පත් වීම කියන එක. එතකොට මේක මතක තියාගන්න ඕනේ මෙතන තියෙන නිත්‍යභාවයක්. මේක මේ රවුම් හතක් කරගෙන දැන් රෝදයක් වුණත් බොහොම හයියෙන් ඉතින් රවුම් හතක් විතර යනකොට බොහොම හයියෙන් යනවා නේද? නතර වීමක් නැහැ නිකන් පේනවා නිකන් ඔබට හයියට යනවා කියලා. ඒකේ බලපෑම අනිත් ඒවට තියෙනවා. එතකොට අපි එහෙමනම් මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේක මේ ලාභ මච්චරිය කියන එක මේ ඩයග්‍රෑම් එකේ ලකුණු වල තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඔය 6 වෙනි රවුමේ 6 වෙනි ස්ටෙප් එකේ අපි වේදනාව නිසා චේතනාගයන් දෙනවා. මතකද අපි කොහොමද මාන්නේ වෙන්නේ? වට කරපෝ කරපෝ අගයන් දීලා. එතකොට අපි එක වෙලාවකට අපි අගයක් දෙනවා. අපි අගයක් දෙනවා ඒ වටයක් කරපෝලා ඉවරලා රූපේට අගයක් දෙනවා නේද? පළවෙනි රාමයේ අවිද්‍යාවෙන් කරපෝන එක. දෙවෙනි රාමයේදී අපි ආපහු අපි ඉගෙන ගත්තා අර මාන්නේ ඒ රූපේට අගයක් දෙනවා කියලා. රූපේට අගයන් දෙකයි. �ළඟට ආපු ආපහු අපි කරකවනවා. තුන්වෙනි රව මාවිද්‍යාවෙන් කරකවනවා. කරකවලා ඉවරලා අපි වේදනාවට අගයක් දෙනවා. ඔහොම කරකෝ කරකෝන යන්නේ නේද? එතකොට දැන් මේ කයවෙනි රව වෙනකොට අපි දන්නවා අර චේතනා කරනවා අපි. ඒ වෙලාවේදී අපි මේ චේතනාව අගය දෙන අවස්ථාව. ඉතින් ඒක ඔයගලන්ට පේනවා මේකෙන් තමයි පෙන්වන්නේ සංකප්පයක් එහෙම තියෙන්නේ. මේ නන්දි අගයන් තමයි දෙන්න යන්නේ මේ සංකප්පය කියන්නේ. එතකොට දැන් මේ පුද්ගලයා මේ රූපය ගැන බොහොම සතුටු වෙලා තියෙන්නේ. මානෙන් සිත උස්සන අවස්ථාව. ඒ කියන්නේ මේ දික්ටි අනුසය කියලා කියන්නේ ඇඟිල්ල දික් කරාම කොහට දැනන්නේ? කබලින්කාර ආහාරයට. එයාට පේනවා මේකේ මේ සුඛයි. බලන්න මේ පස්වෙනි රවම වෙනකොට මෙතන සුඛයි. මේක අත්තා. අත්තා කියලා ගත්තට පස්සේ තමයි ලාභ මච්චරි කියන එක තියෙන්නේ. එහෙනම් පස්වෙනි රවම පැනලා දැන් ඉතින් අපි වේදනාවට තගිය දෙන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් අපි මේ ඇඟිල්ල දික් කරාම පේන මේ රූපේ ගැන සතුට වෙන මානේ හොඳට සිත උස්සන අවස්ථාවක් යාගේ තියෙන. ඉතින් මතකද අපි ඔබ පැහැදිලි කරා කුඩා දරුවෙක් කරපු වැඩේ කිව්වේ නේද? කොලරේ උඩට දාගෙන ගියායි කියලා කිව්වේ. අර පාසල් යනකොට ළමයි ගෑල්ලෝමයි බලන්නේ නැහැ කියලා තාත්තා හොඳ උදාහරණයක් උපදේශයක් දුන්නානේ. එතකොට යා ගිතුව මේ රූපේ කියන එක මේ ලෝකෙ දෙනකොට බොහොම හොඳයි. එතකොට යා ඒක ගැන බොහොම සතුටු වෙලා හිටියි. ඉතින් අර ගෑල්ලෝමයිවත් බලන්නේ නැහැ කිව්වම ඉතින් යාට ඒක අර්ථය දිනවා. යාට මේක ඇති වැඩක් නැහැ කියන්නේ. එතකොට මේ ditthi anusaya මගින්ම තමයි ওই මානෙ කියන එක සකස් වුනේ. මේක මේ රූපය හොඳයි කියන කතාවක් නැති වෙලා තියෙනවා. දැන් ඊළඟට අපිට ආපහු පේනවා මේ ඒරියා 2 එකේ පේනවාද? මේ ඒරියා 2 එකේ ෂැඩෝ ඒරියාක තමයි මේ තියෙන්නේ. ඒරියා 3 එක කියලා කියන්නේ. බලන්න මේක දික් කරාම වන්න ධම්ම මච්චරිය කියන එක මෙතන තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මෙතන තියෙන වන්න මච්චරිය වේදනාවයි පරාමාස කාය ග්‍රන්ථය අතර වන්න මච්චරිය කියන එක තියෙනවා. ඉතින් ඕකේ පෙන්වන්න පුළුවන් අපි අවසාන හරියේදී ඉගෙන ගන්නවා සබ්බාස්රුව එකේ සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරන්න පුළුවන් මේ වේදනා චේතනා චේතනා පරාමාස අන්නේ රේඛා දෙකෙන් වේදනා චේතනා චේතනා පරාමාස කියන රේඛාවේ දෙකෙන් ඔය සීලබ්බත උපාදානිය කියන එක නිරූපණය කරන්න පුළුවන්. එතකොට දැන් අපිට පේනවා මේ ධම්ම මච්චරියයි වර්ණ මච්චරියයි කියන එක ඇතුළු තමයි මේ ඒරිය අතරේ කියන එක සැකසීලා තියෙන්නේ. එතකොට දැන් අපි 6 වෙනි වටේදී 6 වෙනි ස්ටෙප් එකේදී අපි අර වේදනාවට අගයක් දුන්නා. අපි වට කරෝ කරෝ ගිහලා අගයක් දුන්නා. එතකොට දැන් ওই අගේ පැවතීම සඳහා අපි මොකද්ද කරන්න තියෙන්නේ? මොකක් කළ යුතුද? සමහර පුද්ගලයන් ඒකට මේ මාළ වලුළු එහෙම දාලා ඒ ණයට අරගෙන පළඳගෙන ඒ කඩමණ්ඩියට යනවා කියලා නියම නේ කියෙන්නේ නේද? එතකොට ඒ විදිහට කරනවතර ඊළඟට මතක ඇති අර වයසට ගිය පුද්ගලයා ඒකේ කම්පන්සේට් කරන්න එයා අර ආච්චිය මගෙනින් මගුල් ගෙදර යන හැටි කිව්වේ. ඉතින් දයා හොඳට ඇඳගෙන යනවා කියලා. ඉතින් බාහිරව එකතු කරනවද කොටස ඉවත් කරපු ගම ඒ පුද්ගලයා නින්දා රෝසයට තමයි ඒ පැත්තෙන් ඉගෙන තියෙන්නේ. එතකොට 6 වෙනි රාමී 6 වෙනි ස්ටෙප් එකෙන් පස්සේ ඇති වෙන ප්‍රතිඵලය ඒ නින්දා රෝසය. ඉතින් බලන්න දැන් අර ඉස්සෙල්ලා රාමී බලපෑම් නේද? 7 වෙනි රාමීදී අපිට ආව නිත්‍ය කියන කතාව. ඒකනේ දැන් මෙයා කල්පනා කරන්නේ දැන් මේ නිත්‍ය ස්වභාවයක් කියන එක ඒකේ බලපෑම කියන එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා තමයි ඉතින් ඒක ගලව ගන්න බැරි. ඉතින් හැම රැලි වැටුණාම කියන කතාව නෙමෙයි මනසේ තියෙන නිත්‍යයි කියන කතාව. අර ඉස්සෙල්ල දිවිච්ච රූපේ. දැන් රූපේ ගැන සතුට වෙලා මාන්නේ උසනවා. එතකොට මේක රැලි වැටුණාන් පස්සේ ඒක රැලි වැටිච්ච එක අල්ල දානවා නෙමෙයි මාලවලු හරි මොනව හරි දාලා ආපහු අර තත්ත්වයේ නිත්‍ය ස්වභාවය කම්පන්සේට් කරලා හරි ඒක පවත්තමු. එතකොට අන්න මේ විදිහට තමයි අපි හිතන්නේ ඕනේ අරකේ බලපෑම මේකට ඇවිල්ලා තියෙනවා කියන එක නිත්‍ය ස්වභාවය කියන එක. ඉතින් ওই නිත්‍ය ස්වභාවය කියන කාරි තුච්චයි. ඒක නේ ඕගලන්ට ওই අසුභය වශයෙන් දකින්න දෙන්නේ නැත්තේ. ඒ අසුභය සනාථ කරන්නේ. රැලි වැටලා තියුණ ඇඟ වුණත් ඒක සුභ වශයෙන් ඒක සනාථ කිරීම කියන එක ඒක තියෙනවා. එතකොට එහෙමනම් අපි ඉගෙන ගත්ත 6 වෙනි රවම 6 වෙනි ස්ටෙප් එක ඒකේ තියෙන ස්වභාවය. ඉතින් මේක පිළිවිලට තමයි ඇවිල්ලා තියෙන්නේ. වටකරකෝ කරගොන්න ගිහිල්ලා සුඛ වෙලා අත්ත වෙලා ඒකේ ලාභ වෙලා දැන් ඒ පාර නන්දියකටත් ගිහිල්ලා ඒ වේදනාවට අගයක් දීලා ඉතින් ඒක පවත්වා ගන්න නැහැ දැන්. එහෙමනම් අපි බලමු ඊළඟ ස්ලයිඩ් එක 4 වෙනි ස්ලයිඩ් එක. එතකොට මේ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ පස්වෙනි එක අර සිහින වවනවා කියන එක තියෙනවා. ඒක උදාහරණ අපි සාකච්ඡා කරානේ නේද අපි මුළු ජීවිතේම සිහිනයක් නෙමෙයි රස්සාවක් කරගෙන හිතෝ ඉගෙන ගත්තාම හරියි කියලා ඒ පාරදී රස්සාවක් කරගත්තාම හරියි. ඔයදී මොන විදිහට අන්තිමට මං කිව්වේ අර 40 බබාගේ බබත් බලලා කොන්දක් දෙක නැවිලා ඒ මැරලා යන සිහිනෙ තියෙනවා. මේක ලකුණු කරලා තියෙනවා අන්න ලාභ මච්චරිය මෙතන ලකුණු කරලා තියෙනවා. මෙතන මේ වේදනාව සුඛයි කියලා දාලා තියෙනවා. ඒක පරාමාසගත වෙලා අත්තා. ඒ අත්තා වුණාට පස්සේ තමයි අපි අන්න ලාභයි කියලා කියන්නේ. දැන් කුණු අඹ ගෙඩියක් අරගෙන කපපු වෙලාවේ පණුවෙක් එහෙම කැපුණා නම් අඹ ගෙඩියල්ලා විසගන්නවා. ලාභයි කියලා කියන්නේ නැහැ. මුදලාලිත් එපා කුණු අඹ ගෙඩියත් එපා. දැන් මේ එහෙම වුණේ නැත්තම් අන්න අත්තා කියලා ගත්තා. ඒකෙන් ඔන්න ලාභයි කියන එක තමන්ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මොකලන්ට පේනවා මේ සංස්කාරයන් නිට්ටයයි කියලා මෙතනින් මේ විදිහට පරාමාස කාය ග්‍රන්ථයට ඇතුල් වීමක් කියන එක තියෙනවා. එතකොට දැන් මේ අපි ලාභය කියලා ගත්තේ අත්තා වුණාට පස්සේ අත්තායයි කියලා ගන්න මොකක්ද පරාමාස වෙලා තියෙන්නේ? මේකට මොකක් හරි එකක් ආව නම් තමයි අත්තා කියලා ගන්න. මොකක්ද ඒ පරාමාස වෙලා තියෙන්නේ? මුසා. මේ සුඛයි කියලා ඒ මුසාවක් තමයි පරාමාසයට ගිහිල්ලා තියෙන්නේ. දුක්ඛෝ දෙයක් සුඛ වශයෙන් ගැනීම. ඔබ තමයි මුසාව. ඊළඟට ආපහු ගත්තාම මේ සංස්කාරය නිට්ටයයි කියලා පරාමාස වෙලා තියෙනවා. දැන් එතකොට අපි එහෙනම් මෙන්න මේ කාරණා දෙක තමයි මෙතෙන්දි හොඳට විමසලා බලන්නේ. මේ සුඛ කතාවයි ඒ කියන්නේ මුසාව. ආපහු මුසාවයි මෙහින් ආපහු කෑල්ල. දැන් කොහොමද සංස්කාරයන් කියනවා අපිට නිට්ටය උනේ? කොහොමද මේ සුඛයි කියන කතාව අපිට හැදුනේ? එතකොට එහෙමනම් අපි ඒක තේරුම් ගමු. ඒ පස්සේනි ස්ලයිඩ් එකට ගිහිල්ලා. ස්ලයිඩ් එකේ පෙන්නන්නේ අර සුභය කියලා අරගෙන කැරගෙවීම වගේ සංස්කාරයක් නිට්ටය වුණා. මතකද සුභයි කියන එක මෙහෙම ආවා. ඒකෙන් කැරගෙවීම වගේ ඒ සංස්කාරයන් කියනවා නිට්ටය. එතකොට සුභෝෂින් ගැනීමම තමයි හේතු වෙලා තියෙන්නේ. ඒකම තමයි ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. සුභෝෂින් ගත්තා කියන එක. එහෙමනම් අපිට පේනවා මේ කාම ගුණය නිසා මේක වුණා. අපේ සත්‍ය වශයෙන්ම මේක තියෙන දෙතිස් ගුණ ප්‍රයක්. අර දැකපු ගම අපි යමක් ගන්නවා නේද? එතකොට මේ දෙතිස් ගුණ ප්‍රයක් වාගේ දෙයක් අපි ගැනීම කියන එක තියෙනවා. ජරාවම තමයි අරන් තියෙන්නේ. දැන් එතකොට මේ සුභයට ඔය විදිහට කරකෝල දැන් අපිට උද සංස්කාර නිත්‍ය වුණානේ. කරකවීමේ එකතු වෙච්ච නිත්‍යභාවයේ එකතු කළාම අපිට සුභයි. දැන් අපි හිතමු ඔයගොල්ලෝ පාටි එකට යනකොට ගියාම පේනවා මේසයක් උඩ කවුරු හරි කෙනෙක් ඔන්න කට්ලට් ගානක් ගෙනත් තිබ්බා කියලා. ඒක පාටම නිකන් ලයිට් එක පත් වුණා වගේ කට්ලට් කියලා මනසට ආවා. හැබැයි ඒ වෙලාවෙ කවුරු හරි කෙනෙක් ඒ පිඟාන වරගෙන යන්න ගියොත් එහෙම ඕගොල්ලෝ කල්පනා කරනවා මොකද්ද මේ වුනේ කියලා. එතකොට ඒ කියන්නේ අර සුභය කියන එකට නිත්‍ය වුණා නම් තමයි සුඛය තියෙන්නේ. අර කට්ලට් ටික ගියා නම් ඒ සුඛේ කතාවක් නෑ. සුභයට නිත්‍ය කවල තමයි මේ සුභය කියන එක ඇතුළේ. එතකොට අපිට පේනවා එහෙමනම් මේ සුභයෙන්ම තමයි මේක වෙලා තියෙන්නේ. සුභය අරගෙන කරගෙවුවාම සංස්කාරයන් නිත්‍ය වුණා. ඊට පස්සේ කරකෝල එකතු කරන නිත්‍යභාවය එකතු කරාම සුඛ වුණා. ඉතින් මේ අවස්ථාවේදී අපි මොකක්ද අපි මේ කරන්නේ? ඇයි අපි මේ රූපේ ලාභය වශයෙන් ගන්න? දෙතිස් කුණුපයක් ජරා ගොඩක්. ඇයි අපි ඒක දැන් උදේ භාවනා කරන මනුස්සයා දෙතිස් කුණුපයක් කියලා මේ හොඳට ඇඳුම් පැළඳන් අරගෙන පාරේ යනකොට පාට මනුස්සෙක් දැක්ක ගමන් අන්න සුබයි කතාවක් එන්නේ. ඇයි ඒක දෙතිස් කුණුපේ වශයෙන් දකින්නේ නැත්තේ? එතකොට අපිට පේනවා මෙන්න මේ ප්‍රශ්නිය තමයි. ඒ කියන්නේ අපි මේ භවයේ පැවැත්වීම සඳහා තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒකේ පේනවා මෙතන මේ උදාහරණ මේක ලියලා තියෙනවා. ඒ කියන්නේ අපි එක රටකින් ඒ භවයේ පැවැත්වීම සඳහා එක රටකින් නම් තව රටකට යනවා. එහෙම නැත්නම් හිතනවා මට මෙන්නමයි පුද්ගලයාත් එක්ක ජීවත් වෙලා ඉන්න පුළුවන්. අපි හිතමු රස්සාවක් කරන්න ඇති කාන්තාවක් හිතනවා මෙන්න මේ මිනිස්සයා නම් පිරිමි මිනිස්සයා මෙයා රස්සාවක් කරනවා. මං එයාත් එක්ක එක්ක වුණා නම් මට ඉතින් මගේ ජීවිතේ පවත්වා ගන්න පුළුවන්. එතකොට එහෙනම් අර මිනිස්සයා ගඳ ගහනවා වුණත් එයා හොඳයි. මොකද මගේ භවයේ පවත්වා ගන්න අරගෙන ආහාර ටිකක් එනවා. ගඳ ඉවසගෙන හරි අපි ඒ පුද්ගලයාත් එක්ක ඉන්නවා කියන එක නේද? ඊළඟට ගත්තාම ඒ කල්පනා කරනවා මේ රූපේ මගින් මගේ භවෙ පවත්වා ගන්න පුළුවන්. ඉපදෙන අවස්ථාවක් එහෙම ගත්තොත් මේ වගේ රූපයක් ගත්තනම් පුළුවන් කියලා. ඉතින් අනිත් අතට කියන්න පුළුවන් තවත් කාරණාවක්. දැන් ඔතන කාරණා තුනක් ලියලා තියෙනවා. මේ ඔයගොල්ලෝ දන්න ඔය ලයිට් මේ මේ ෆ්ලෑෂ් යුනිට් එක තොරන් හදනකොට ඒක තියෙනවනේ මෙහෙම අර ඩ්‍රම් එක වාගේ. එතකොට ඒකේ අර ආම් එකක් තියෙනවා. ඉතින් අර අරක ටච් වුණා නම් ඔන්න මේක කැරකෙනවා. එහෙමනේ ඒක සිද්ධ වෙන්නේ නේද? ෆ්ලෑෂ් යුනිට් එක කැරකීම කියන එක තියෙන තොරන් වල දාලා තියෙනවා. එතකොට ඉතින් එතකොට රූපේ තමයි ටච් කරන්නේ. එතකොට ඉතින් ඒකේ භ්‍රමණයක් තියෙනවා. ඒ කියන්නේ රූපේ ටච් කරා ස්පර්ශ වුණා. ඉතින් ඒකේ රොටේට් වෙනවා. භවය. කැරක භවය කියලා ගාම කැරකෙනවා කියලා හිතන්න. ඒක තමයි තියෙන්නේ. එතකොට එහෙමනම් ඔය පස්වෙනි රවුම පස්වෙනි ස්ටෙප් එකේ ඉන්නේ තුන ප්‍රතිපලය තමයි. ඉගින්දි රූපය කියන්නේ. ඉතින් බලන්න අර නිත්‍ය භාවයේ කතාව දැන් දිවටම මෙතෙන්ටත් එනවා නේද? දැන් අර වත්තු භූමියකින්ත් අපි ඉගෙන ගත්තානේ පොඩ්ඩක් ධාරාව ගැලුවනම් වැඩේ නිත්‍යයි. එතකොට ඒ වගේම තමයි මෙතන අපිට පේනවා අර හත්වෙනි රවුම අපි කියන්නේ නිත්‍යයි කියන කතාව. ඒකේ බලපෑම තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ වටහත කියන එක වටහත නෙමෙයි වට ඉතින් මිලියන් ද බිලියන් ද ගණන් කරන්න බැරි ගානක් ඕගොල්ලෝ දැන් ගහලානේ තියෙන්නේ. ඉතින් කලින් ගහපු වටවල ප්‍රතිඵලය දැන් කෙලින්ම අනිත් ඒවාට බලපා. එතකොට අපි කරප්ටඩ් වියු එකකින් තමයි අපි අන්තිමට බලුවාම මොකක් හරි එකක් දිහා බලන්නේ. දැන් බබෙක් දිහා බලනකොට ඕගොල්ලෝ වයසක කෙනෙක් දැක්කම නම් ඕගොල්ලෝ කල්පනා මේයා ඉතින් දිරලා තව චුට්ට දවසෙ ඉවරයි කියලා. බබෙක් දැක්කම ওই කතාව නෑ. ෂා මොද්ද බබා ලස්සනයි ආදී වශයෙන් ඒක එනවා. බබා දිරනවා කියන එක අපිට පේන්නේ නෑ. කල්පනාවක් නෑ. අන්න ඒ වගේ අර්ථයක් තියෙනවද? එතකොට අපි මේ හතරවෙනි කාරණය බලන්න ඉස්සෙල්ලා අපි බලනවා එකයි දෙකයි තුනයි කියන එක. මොකද අපි ඔය දැන් බලපු කාරණා තුන හතයි හයයි පහයි ඒවා අපි බලන්නේ අනාගත සංස්කාර වශයෙන්නේ. එතකොට අපි එක දෙක තුන කියන එක අතීත සංස්කාර අපි ඒක ඉස්සෙල්ලා බලමු. ඒක බලන්නේ එහෙමනම් අපි යමු හයවෙනි ස්ලයිඩ් එකට. මේක මේ පෙන්නන්නේ ඔයගොල්ලෝ දන්නවා ස්පෙෂල් වැඩසටහනදී අපි ඉගෙනගෙන තියෙනවා මේ අත්තා ඉඳන් නිත්‍යට යන්නේ. මේ අත්තා ඉඳන් නිත්‍යට යන්නේ ජැක් එක ගහනවා කියලා මානෙන් මදෙන් එහෙම ගහනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒක උනායින් පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යනවා කියන එක වළක්වනවා. කොහොමද ඒක වෙන්නේ? බලන්න මේ සංස්කාර වලට මානිය වෙනවා. කුකුල් පට්ටිය දාගත්තා. දැන් මම කුකුල් පට්ටිය දාගෙන ඉන්නේ නරක වැඩක් කරන්නේ. හැබැයි මම ඒ සංස්කාරයට මාන වෙලා මොකද? ඒක දෙන්නේ මම ඉන්නේ යන්නේ බෙන්ස් කාර් එකෙන් ඉන්නේ මේ වගේ ලොකු ගෙදරක. මේ ඊළඟට ගත්තාම ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස්. අන්න ඒ වගේ තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙම වුණායින් පස්සේ මොකද වෙන්නේ? දැන් මම අත්තා ඉඳන් නිත්‍ය කියන එකට ගියාම නිත්‍ය ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සමුදයක් ඇත අස්තංගමයක් ඇත. එතකොට දැන් ඒක වහනවනේ. නිත්‍යයි කියන්නේ සමුද අස්තංගමයක් නැහැ. ඒවනම් මට ශ්‍රද්ධාවට යන්න බැරි වෙනවා. ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක මේකෙන් වැළකුණා කියන එක තියෙනවා. එහෙනම් මෙතන මොන යම් ආකාර වූ සංස්කාරයක් තියෙනවද? ගුගුල් පට්ටිය දාගත්තා වගේ සංස්කාරයක්, පානාතිපාතය කරන සංස්කාරයක්. ඒක මගෙන් ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක වළක්වනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් මෙතන මේ අත්තා කියලා කියන. එතකොට මේ අත්තා කියලා ගන්නෙ මොකද්ද? මේ අත්තා ගන්න ගත්තානේ අත්තා ඉඳන් නිත්‍යට යන්නේ. අත්තා ඉඳන් කියලා අපි ගන්නෙ මොකද්ද? එතන සුඛයයි ගත්තා. මතකද අර වේදනාව කියන එක සුඛයි කියලා. ඒක ඇවිල්ලා තමයි පල්ලෙහාට අත්තා කියන කතාව ආවේ. සුඛයෙන් තමයි අත්තාව. එතකොට සත්‍ය වශයෙන්ම තියෙන්නේ දුක්ඛයක්. එතකොට එහෙනම් අපි දන්න ඔය කලහ විවාද සූත්‍ර දෙක ඒ ඩයග්‍රෑම් සාකච්ඡාවලදී අපි ඉගෙනගෙන තිනවා. ඒක රෝගී සංඥාව මගියයි කියලා ගත්තා. ඉතින් ඒකෙන් අපිට අර සුභයි කියන කතාව අපිට ඇති වෙනවා. එතකොට මේ සුභයට නිත්‍ය කියන එක අපි එහෙම එකතු කරනවා. ඉතින් ඒකෙන් දික්ලයින් පස්සේ ඔයගලන්ට පේනවා සුඛයි කියලා මේ රේඛාව දිගේ යන අර ස්පෙෂල් එකේ හැම අපි ඉගෙන ගත්තා. ඉතින් මේ පැත්තෙන් ට්‍රයැංගල් එකක් තියෙනවා. මේ ට්‍රයැංගල් එක නිසා දකුණු අත පැත්තේ ට්‍රයැංගල් එකේ වම් අත පැත්තේ ට්‍රයැංගල් එක හැදෙනවා. ඔය නන්දියේ තියෙන ඒ ට්‍රයැංගල් එක. ඉතින් මේක ඇතුළෙන් පස්සේ මේක දික් කළාම පස්සේ පේනවා මෙතන තණ්හාව පරිග්‍රහය කියන එක ලකුණු කරලා දිනවා. මේ දික් කරාම මෙතන ගිහින් තියෙන නාම රූප කියන තැනට. ඉතින් මේ නාම රූපයන්ට මෙතන මේ සුඛයි කියන එක මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. සූභයට මෙයන් කියලා. එතකොට විඥාන ධාරාව පවත්තලා අපිට මේ තණ්හාව කියන එක කියන්නේ මේ පැත්තෙන් කරකෝ ආවනම් දකුණු වම් අත පැත්තට ආවා. ඉතින් මේක රූපය ස්පර්ශ කරගෙන එහෙනම් මේක ධාරාව ගමන් කරනවා. ධාරාව ගමන් කරනවා නම් ඉතින් තණ්හාව කියන එක ඇතින මතකද වට අටක් කැරගුණාට පස්සේ මේ අපි තණ්හාමයි කියන එක කිව්ව. එතකොට තණ්හාව ඇති වෙනවා කියන එක පේනවා. එහෙමනම් දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. හත්වෙනි ස්ලයිඩ් එකට. මේ හත්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ පානාති පාතේ. එතකොට ඕගලන්ට මතකද අපි ඉගෙන ගත්තා දැන් ටිකකට ඉස්සෙල්ලා වත්තෝපමේකේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතීම පරාමාසයේ ඉඳන් විඥානේ පැත්තට ඇඟිල්ල දික් කළා. ඊට පස්සේ එතනින් අපි පල්ලෙහාට ආවා කාමේසු තිබ්බ සරහ ඉදන් සක්කේට. අන්න ඒකෙන් අපිට සුබයි කියන එක අපිට ඇති වුණා. එතකොට පානාතිපාතිය සඳහා ප්‍රත්‍ය පළවෙනි රවුම් පළවෙනි ස්ටෙප් එකේදීම සිද්ධ වෙනවා. මේ පෙන්වන්නේ පළවෙනි රවුම් පළවෙනි ස්ටෙප් එක. ඒ කියන්නේ අර බල්ල මස් කට්ට දාපු ගමන් මොනවත් හිතුවේ නැහැ දුවගෙන ගියා ගත්තා. ඉවවත් ඇල්ලුවේ නැහැ. ගිහලා ඉතින් ඒක හපන්න පටන් ගත්තා කියන එක තියෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේ ඔයගලන්ට තියෙනවා දැන් මේ වෙලාවේ අසුබෝධයක් අපි සුබ වශයෙන් ගත්තා. ඒක පාටෝ සුබයි කියලා ගන්නවා. මිනිස්සේ දැකනොත් දෙතිස් කුණපය අපි ගිහුවා මේ මනමුත්‍රා ආසූචි කොටක් තියෙන සුබයි කියලා අපි එක පාටම ගන්නවා. එතකොට මේ රෝගී සංඥාව මගේ කියලා ගත්තා නම් මොකද වෙන්නේ? ස්පෙෂල් එකේ දිගෙන ගත්තා අපිට ඇති වෙන්නේ මෝහය. රෝගී සංඥාව මගේ කියලා ගත්ත ගමන් අර 1.3 කියලා දයෝදම් සූත්‍රයත් එක්ක අපි ඉගෙන ගත්තේ මෝහය තමයි ඇති වෙන්නේ. ඉතින් එහෙමනම් දැන් ඔන්න අපිට තේරෙනවා රාණේජ සප්පාය සූත්‍රය අපි භාවනා කරමු. භාවනාව සම්බන්ධතාවය පෙර වූ මෝහය රෝගී සංඥාව මගේ යයි ගැනීම දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. එතකොට මේ අවස්ථාවේදී අපිට පේනවා පෙර වූ සංස්කාර මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. අපේ ප්‍රඥාව නැසුවා. අර අත්තායි දැන් නිත්‍යයට කියාර මේක අමතක කරන්න එපා. පෙර වූ සංස්කාර මගින් පානාති පාතේ වගේ සංස්කාරයෙන් මොකද්ද කළේ? අත්තායි දැන් නිත්‍යයට ගියා. ප්‍රඥාව නැසුවා. ප්‍රඥාව නැසුව නිසා ඉතින් අශ්‍රද්ධාව කියන එකට තමයි ගිය ඇති වුණා. ඉතින් තමන්ට පේනවා එහෙමනම් මේ අවස්ථාවේදී පෙර සංස්කාරය කොයිතරම් දුරට අපිට බලපානවද අපි ඒ ප්‍රඥාව නසනවා කියන එක. අර ඒ කියන්නේ අසුභ මලමුත්‍රා ගොඩක් එකපාරටම සුභයි කියලා ගන්නෙ මොකක් නිසාද? අපි පෙර සංස්කාරයන්ගේ විසින් අපේ මේක නැසුව. දැන් මේ වැඩට යන මිනිස්සුන්ට උනත් කවුරු හරි කිව්වට ඕක හරියට වැඩක් නැහැ උන් කල්ලා දාන්නේ කියලා ඒ මිනිස්සයා කල්පනා කරන්නේ කොහොමද? මම මේ ගිහිල්ලා කාලා බිල්ලා බෙන්ස් කාර් එකේ ගිහිල්ලා මම මේ සපක් ඇතුව මම මේ ඉන්නවා. එතකොට එයා කරපෝණ එක්ක නඩ එක පේන්නේ නැහැ නේද? අන්නේ අර්ථය උතන පානාතිපාති ඉඳන්ම පේන අතර මස්කට් මේ අර සතුන් මරනවා කියන කුකුල් පට්ටිය දාගත්ත එක්කනට එයාට පුළුවන් කමක් නැහැ ඒකේ. එයාගේ මේ බේ සංස්කාරයන් විසින් එයාගේ ප්‍රඥාව නැසලා තියෙන්නේ. ඒතර හාමුදුරුවෝ කිව්වයි අර බොළු කිව්වයි කියලා එයාට අතහරින්න පුළුවන් කමක් නැත්තේ. එතකොට එයා පානාතිපාති කියන එකේම කරනවා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේ දෙවෙනි රවුම අදත්තාදානිය කියන එක. ඒ දෙවෙනි රවුමේ දෙවෙනි ස්ටෙප් එක ඔය අදත්තාදානිය සඳහා ඒකේ ප්‍රත්‍ය වෙනවා. එතන තියෙනවා නිත්‍ය භාවය. දෙවෙනි රවුමේ දෙකේදී අපි ඉගෙන ගත්තා අර 2B ඩයග්‍රෑම් එකත් එක්ක මේ ස්පෙෂල් එකේදී මතන් තියෙනවා කියලා නිත්‍ය භාවය. මොකද්ද මෙතන මේ අවිද්‍යාව? අනිත්‍ය උදය නිත්‍ය වශයෙන් අපි ගන්නවා. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා එන්නේ අවස්ථාවදී අපි තියෙනවා දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදාන ආනිසප්පාය සූත්‍රයේ ඉගෙන ගත්තා උදේ විඥාන ධාරාව ගලමු නැවත නැවත පවත්න්නට සිත තියෙනවා. අර කුකුල් පට්ටිය නම් පවත්වා ගන්න තියෙනවා. රස්සාව නම් රස්සාව කරගෙන ඉන්නවා කියන සිතම තමයි ඒක තියෙන්නේ. ඒක අතහැරලා ඒ විඳ පාති වැඩලා ජීවත් වෙනවා කියන එක හොඳක් කියලා ඒක වැටෙන්නේ නැහැ. එතකොට පෙර සංස්කාර වලින් ඇතු මොහේ මගින් තමයි මේ අවිද්‍යාව. අර පානාතිපාතිය වගේ සංස්කාරයන් මේව කළා. ඒක නිසා අපිට මොහේ. ඉතින් මොහේ ඉඳන් අවිද්‍යාව. එතකොට දැන් මේ අවිද්‍යාව සහගතව තමයි අපි මේ අදත්තා දාන කරමින් රස්සාවල් පවත්තාගෙන හරි ඒ ජීවත් වෙන්නේ කියන කතාව අපිට තියෙනවා. එතකොට මේ විදිහට ඔයගලන්ට වෙනව එහෙමනම් දෙවෙනි කාරණාව ආපවර ප්‍රඥාව නම් ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපි යමු අටවෙනි ස්ලයිඩ් එකට. දැන් අපි බලනවා මුසාවාදී කියන තුන්වෙනි තුන්වෙනි වටේ තුන්වෙනි ස්ටෙප් එක මුසාවාදයට තමයි ප්‍රත්‍ය වෙනවා කියන එක තියෙනවා. ඒගොල්ලන්ට පේනවා මේ සුඛය කියන එක පරාමාසගත වීමක් කියන එක තියෙනවා. මෙහෙන් සංස්කාරයන් පරාමාසගත වීමක් කියන එක තියෙනවා. මේ දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම. ඒක තමයි මුසාව කියන එක. එතකොට ඒ මේකක් බලන්න ඕනේ සංස්කාර වශයෙන් තමයි කල්පනා කරලා බලන්න ඕනේ මුසාවාදී කියන එක. එතකොට ඔයගලන්ට මතකයි අර ග්‍රාස් ටෝච් එකේ කතාව නේද? පන්දව පත්තු කරගෙන යනවා කියන එක. පෙර සංස්කාරයන් කියනවා ඇතුළට රිංගලා තියෙන. පෙර සංස්කාරයන් ඇතුළට රිංගුවා කියලා කියන්නේ මම දැක්ක හරියට ඔක අර මේ අපි හිතමු පූසෙක්. ඔයගලන්ගේ කකුලේ දැවටි දැවටි මුරුතල් ලැබී ඉන්නේ. ඒ පූසට එක පාටම පේනවා. ওই බටයක් අස්සට එක පාටම මේ මීයක් රිංගලා ගන්නවා. ඉතින් මීයේ කඳ ගන්නව දැක්කම මේකත් අර මොකක්වත් හිතන්නේ දූවල ගිහිල්ලා අර බටේ අසට රිංගනවා. ඕගොල්ලෝ එළියෙන් දැන් බලාගෙන ඉඳලා තියෙනවා අනේ බලන්න මේ සතා මහා අපරාධයක් කරගත්තා. මේ බටේ අසට ගිහිල්ලා රිංගෙලා මේක මැරෙනවා නේද කියලා. ඉතින් අපිත් ඕක නේද කරගත්තේ. මොනක්වත් හිතුවේ නෑ අර මවකුසට යන අවස්ථාව ගිහිල්ලා රිංගගත්තා. මලමුත්‍රා සූචිකානුවක ගිහිල්ලා රිංගගත්තා නේද. ඉතින් මෙහෙම තමයි බබේ ඇතුළට රිංගාගත්තා. කලින් කරන ලද සංස්කාර නිසා ඒව සුභ වශයෙන් ගත්තා. ඒ සුභ වශයෙන් අරගෙන මේ ඒක හේතු වෙලා තියෙනවා. සුඛයගෙන අරගෙන තියෙනවා. එතකොට මේකට තියෙන ඇල්ම කියන එක අපි පහ කරන්න ඕනේ. එන්න සාවාදී කියන ඒවට තියෙනවා ඇල්ම කියන එක අතීත සංස්කාරයක් වශයෙන්. එතකොට දැන් ওই සුඛය කියන එක බොරුවක් වශයෙන් කෙනෙක් දන්නවනම් එහෙමනම් ඉතින් ඒ සත්‍යාදිත්‍යානි මේ ලෝකේ තියෙන ඔක්කොම මෝස ධර්මයන් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණය කියන එක. අන්න එහෙමනම් ඉතින් දියාගේ චාගාදිත්‍යාණිය කියන එක ඇති වීම අතහැරීම කියන එක. එතකොට මේ චාගාදිත්‍යාණිය ගුණා නම් අර පෙරගත්තා වූ මුසාවට යෑම කියන එක අපි පහ කරනවා. කලින් අපි බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ මේක. මේ සුඛයි කියන එක මේ දුක් වූ දෙයක් කරගෙන. ඉතින් ඒක පහ කරන නම් අර චිත්ත ඉද්ධිපාදී කියන එක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දුක් වූ දේ සුඛ වශයෙන් ගැනීම අපි පහ කරන්න ඕනේ. මේක පෙර වූ දෙයක් ලෙස අපි සලකන්න ඕනේ. එහෙම සලකලා ඒ සංස්කාර වල තියෙන ඇල්ම කියන එක අපි ඒභාවිතා කරන්න ඕනේ. ඉතින් එතකොට තමයි තවන්ගේ අර චිත්ත සමාධිය එහෙම ඒක එහෙම විදිහට තියෙන්නේ. දැන් එතකොට අපි බලුවා මේ 1 2 3 අතීත මේ සංස්කාර වශයෙන්. එතකොට අපි පටන් ගත්තේ 7. 7 6 5. ඒව අනාගත සංස්කාර. දැන් එහෙමනම් අපි යමු අර හතරවෙනි කොටස බලන්න පස්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මෙතන මේ අපි මේ කතා කරන්නේ හතරවෙනි රවුමේ හතරවෙනි ස්ටෙප් එක කියන එක. ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය තමයි මේ පිසුනා වාචය කියලා කියන්නේ. එතකොට මේ පුද්ගලයා කල්පනා කරනවා මේ සංස්කාරයන් කියන ඒවා පවතිනවා කියලා. ඒවා නිත්‍යයි කියලා ගත්තොත් ඒක නිසා මානයක් ඇති වෙනවා. ඒ මානිය ඇති වෙලා එකෙන් චේතනාගයන් කියන ඒවා අපි එදෙනවා. මේ චේතනාවන් කියුවම මේ පෙර වේදනාවන් ග්‍රන්ථ වීමේ ඒ පෙර සංස්කාර උදුණු චේතනා ආගය ගැන අපි මේ කතා කරන්නේ අවස්ථාවේදී. එතකොට මම ওই අවස්ථාවේදී දැක්කේ කොහොමද ඒ මිනිස්සෙක් දෙකට නැමිලා මෙහෙම පතන ඉල්ලනවා. මොකද්ද මේ ඉල්ලන්නේ? හරියට අර මතකද අපි කිව්වා රස්සාවක් කළා මුදල් රුපියාගෙන අන්තර රුපියල් 10ක් විතර ඉතුරු කරගෙන අර කුණුඹ ගෙඩියක් කන්න යනවා නේද? එතකොට මේ කුණුඹ ගෙඩිය පතනවා. ඒ කියන්නේ මුදලාලිට කියනවා මුදලාලි මට මේ රූපේ මේ වේදනාව දෙන්නේ කියලා. මොකද අර තුන්වෙනි රාමුදී ඇතිච්ච සුඛය කියන එක තමයි මෙයා මේ දැන් හතරවෙනි රාමු වෙනකොට එයා පතන්නේ. මට ඉස්සෙල්ල දිවිච්ච සුඛය මට දෙන්නේ කියන එක. එතකොට ඒකේ අපිට පේනවා ඒ මේක ඩයග්‍රෑම් එක වශයෙන් ගත්තොත් මේ මෙතන තමයි බලන්න පුළුවන්කම තියෙන්නේ. ඔබලන්ට වෙනවා මේ 8 වෙනි ස්ලයිඩ් එකේ දින එක සුඛය කියන එක පරාමාසයට ඇතුල් වෙනවා. ඒක තමයි යා පතන්නේ. 3 වෙනි රාමුවේ තියෙන සුඛය 4 වෙනි රාමුව වෙනකොට ඒ දේ පතන. ඒතර මේ පැත්තේ මේ සංස්කාරය ඒක සඳහා නිට්ටයයි. මොනවද ඒ සංස්කාර? අපි අදත්තා දාන කරන සංස්කාරය. මොකද රස්සාව නැත්තම් ඔබ ගෙඩිය ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිට්ටයයි කියලා. ඉතින් ඒක හරියට මේ පරාමාස කාය ග්‍රන්ථයේ උරුවක් නම් උරුට ආබල් දෙකක්. ඒතර මේ පැත්තේ සුඛයයි සංස්කාර නිත්‍යයි කියලා මේ පැත්තෙන් එනවා. ඇති සාමාන්‍යයෙන් නම් හබල් ගානකොට මේක ඉස්සරහට යන්නේ මේක මෙතනම කැරකෙනවා කියන එකයි තියෙන මේ හබල් ගාන විදිහ ගත්තාම. ඉතින් ඔය අවස්ථාවේදී මේ රූපය වගේ මේ වේදනාව පැතීම කියන එක තියෙනවා. ඉතින් ඕක සම්බන්ධ වෙනවා මතකද අපි ප්‍රාර්ථනී ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති. එතකොට ප්‍රාර්ථනීය කියන එක තියෙනවා අර රූපයට කුණුවඹ ගෙඩියට. ඊළඟට අපේ ගැට ගැහිලා තියෙන්නේ අර වේදනාවට. මෙන්න මේ සුඛ වේදනාව කියන එක මුසාව කියන එකට තමයි අපි මේ ගැට ගැහිලා කියන්නේ. ඒතර අபிසංකාරාකාය සංකරන්ති කියලා කියන්නේ ඉතින් අපි චේතනා කරනවා. එතකොට එහෙමනම් අර ඒ අපිට පේනවා ඒ රූපයයි වේදනාවයි උඩට යන්නා වූ චේතනාවයි කියන එක. ඉතින් ඕක කෙනෙක් කල්පනා කරනවා නම් ඉතින් චේතනාගතව අපි ගන්න පස්වෙනි රවුම්. එහෙමනම් දැන් පේනවද? පහ හය හතර රවුම් ටික එක පැත්තකින් සම්බන්ධ වෙනවා. ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරාකාරකම් සංකලන්ති මතකයිනේ අපි අර ස්පෙෂල් එකේදී අපි බැලුවා. එතකොට චේතනා පැත්ත ගන්න පස්වෙනි රවුම්ට දැන් අපි බලන්න ඇවිල්ලා තියෙන හත හය පහ කියන කතාවට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් අපිට පේනවා මේ රූපයන් කියන ඒවා අපි පතනවා. ඉතින් ඒවනේ මේ සුබයි කියලා එහෙම ගන්න අර පානාති පාතය කියන එක. එහෙමනම් දැන් පේනවා ඔයගොල්ලන්ට රවුම් අතර සම්බන්ධතාවය. ඒ කියන්නේ පහය හතයි කියවම අනාගත ප්‍රාර්ථනා. මේ කියන්නේ අපි මේ අபிසංකාරාකාය සංකරන්ති කතාවට එන චේතනා කරනවා. රූපේ පැත්ත කියන එක එක දෙක තුනෙන් එනවා. ඒ මස් කට්ට දාපු ගම මඟ සුබයි කියලා එහෙම ගත්තා. ඉතින් මේම කරලා මේ වේදනාව මැද්දෙ ඉන්නවා. වේදනාව එන්නේ මේක ග්‍රන්ථ වෙලා තියෙනවා. ඉතින් ආයක තමයි ඒක පතනවා. ඒක ඉල්ලනවා කියලා begin the feeling. එතකොට මේ භාවනාවට කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට අන්න දෙක සම්බන්ධ කරන්න. ඒ කියන්නේ හතෙන් පටන් ගත්තා. නිත්‍ය භාවයත් එක්ක බැලුවා. හතේ බලපෑම හයට, හයේ බලපෑම පහට කියන එක තාම. ඉතින් අපි මෙතන පහ වෙනකොට අපි පෙන්නවා මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේ ඔබ අපි පෙන්නවා මොකද්ද මේ මොකක් නිසාද අපි මේ සුඛ වෙලා එහෙම තියෙන්නේ කියලා. එතකොට මේ කාරණා මේ පැත්තයි එහා පැත්තයි දෙක එකට සම්බන්ධ කරලා දැන් මම මොකද්ද කරන්නේ? ප්‍රසන් මොමන්ට් එකේ. ඒක තමයි හතරවෙනි කතාවේදී අපි සාකච්ඡා කරන්නේ. දෙපැත්ත සම්බන්ධ කරන්න. ප්‍රාර්ථනීය ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියලා. එහෙම බලුවොත් බොහොම හොඳට මේක පේනවා. එතකොට එහෙමනම් ඒක තමයි භාවනා හැටියට ඔබලන්ට ගන්න පුළුවන් ඉතින්. බොහොම ලස්සනට මේ භාවනා කරන්න පුළුවන් අර ආනීය සප්පාය සූත්‍රයත් එක්ක ඒක කනෙක්ට් වෙලා ඉතින් හිත නතර වෙනවා හිතන් ඒක සිද්ධ වෙනවා මේක තේරුම් ගන්නවා. එවනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරනවා.